මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන ඉල්ලා සිටිනවා.
ජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා යෝජනා කරනවා.
ඓසිර කරන යෝජනා.
ගරු 37 නායක මැතිතුම ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම කියමින් හිටියේ දිවාහාරයට පෙර මේ මිනී මැරුන් චෝදනාවලට දඬුවම් ලබන මරණීය දඬන නියමුණු සිරකරුවන් සම්බන්ධයෙන් ස්ථාවරයක් නැතුව අවුරුදු 40කට වඩා කාලයක් ඉන්නවා. ඉතින් මම හිතනවා අධිකරණ මැතිතුම මේ ගැන අවධානය යොමු කළොත් හොඳයි. මොකක්ද මේ සිරකරුවන් වෙනුවෙන් කරන්නේ? විශේෂයෙන් මරණීය දඬනයට ලක්වුණු සිරකරුවන් තවදුරටත් එලෙසම තබා ගැනීම හරහා වෙන්නේ ජීවිත කාලයෙන් මිය යනතුරු ඔවුන් හිරගෙදර ඉන්න එක විතරයි. දෙක, ජීවිතාන්තය දක්වා හිර දඬුවම් අඳිනයි, දිගු කාලීන සිර දඬුවම් විඳිනයි, කෙටි කාලීන සිර දඬුවම් විඳිනයි. මේ කණ්ඩායම් ගොඩක් ඉන්නවා. මේ කණ්ඩායම් අතර ගරු ඇමතුමනි ඉන්නවා වයස අවුරුදු 75ටත් ඉක්මවපු අසනීප වෙච්ච රෝගී වෙච්ච සිරකරුවන්. මම ඒක අත්දැකීමෙන් දන්න කෙනෙක්. මම කියන්නේ ඒකයි. ද වැලිකඩ හිරකදර නම් කියනකොට චමින්ද වාට්ටුව කියලා. ඒ හිරකරුවන් මිය යන ආසන්නයේ ඉන්න හිරකරුවන් හොගක් ඉන්නේ. අසනීප වෙලා. මම හිතන්නේ සිය ගණනක් ඉන්නවා. ඉතින් මේ හිරකරුවන් පොදු සමාවකට එළියට දැම්මයි කියලා කිසිම වරදක් නැහැ. මොකද ගිහිල්ලා ආයේ වරදක් කරන්නත් බෑ. ඔවුන් බලා ගන්න ඒ රැක ගන්න එළිය ඉන්නව නම් කවුරු හරි ඒ වෙනුවෙන් යම්කිසි පොදු සමාවක් ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා සිටින කැමැති. ඒත් එක්කම මෙතන ගරු ඇමතුමනි බන්ධනාගාර ගැන ඒ වගේම සිරකරුවන් ගැන ක්‍රියා කරන්න සිව්වස් කමිටුව මම හිතන්නේ ඒ වගේ කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ නිර්දේශයන් තිබෙනවා. මම හිතන්නේ ඒක ඔබතුමාගේ වගකීම. ඒවා ක්‍රියාත්මක කරන්න පියවර ගන්න කියලා මම මතක් කරන්න කැමැති. ඒත් එක්කම මට මෙතන විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ මේ නඩු ප්‍රමාදයන් ගැන. ඇත්තටම දීර්ඝ කාලීනව මේ නඩු ප්‍රමාදය හැම දිනාටම කරදරයක්. කොන්න කණ්ඩායමකට වාසියක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න වෙලා තිබෙන්නේ දීර්ඝ කාලීන නඩු ප්‍රමාදය නිසා විශාල පිරිසක් මේ රටේ බරපතල තත්ත්වයන් වලට මුහුණ දෙනවා. ඒ වගේම කරදරයට පත් වෙනවා. මේකට මූලික හේතුව ඇත්තටම නඩු විභාග කිරීමේ ක්‍රමය කියලා දෙන්න උවමනාවක් නැහැ. ඒක අපි කියලා දෙන්න ගියොත් ඒක වැරදි. නමුත් ප්‍රශ්න තිබෙන්නේ මේක ප්‍රමාද වෙන්න බලපාන මූලික කාරණා කිහිපයක් තිබෙනවා. එකක් නඩුවක් විභාග කිරීමේදී හැම විටම සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන ඔහුව තබාගෙන පරීක්ෂණ ඉවර නැහැ කිය කියා උසාවියට වාර්තා කරන එක. ඒක පොලිසිය රාජකාරියේ බරපතල ලෙස ඒ පරීක්ෂණ කරන කණ්ඩායම් වල බරපතල ලෙස ඔවුන්ගේ වගකීම බැහැරවීමක්. දෙක තමයි මේ නඩු සම්බන්ධයෙන් නීතිපතිවරයාට යවන ලිපිගොනු අවුරුදු ගණන් එන්නේ නැහැ. ඔබතුමා ඒකට ක්‍රමයක් හදන්න වෙයි. මේක මේ අද ඊයේ ප්‍රශ්නයක්වත් ඔබතුමාගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේක දීර්ඝ කාලීනව තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේකට යම් ක්‍රමවේදයක් හදන්න වෙයි. මේ නඩු වල දීර්ඝ කාලීන ප්‍රමාදය වළක්වා ගන්න. මම එක කාරණයක් කියලා අවසන් කරනවා. මොකද කතාව දෙකට කැඩුනා. දිවාහාරයේ ඉස්සෙල්ලා වචන දෙක තුනකයි. මම එක කාරණයක් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ සමාජ මාධ්‍ය ගැන කතා කරපු නිසා. සමාජ මාධ්‍ය කිසිසේත් වාරණයට ලක් කිරීමට අපි එකඟ වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්න තිබෙන්නේ සයිබර් අපරාධ බරපතල ලෙස සිදු වෙමින් තිබෙනවා. විශේෂයෙන් මේ දිනවල දෙමව්පියෝ අර දරුවෝ ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්න නිසා හුඟා දෙමව්පියෝ කියන කතාවක් තමයි අපේ දරුවා සම්පූර්ණයෙන් මේ පරිගණකයකට නැත්තම් මේ හෑන්ඩ් ෆෝන් එකකට ගිහිල්ලා පරිගණක ක්‍රීඩාවල යෙදෙනවා. විවිධ දේවල් සිදු වෙනවා. මේ සිදු වෙන දේවල් අතර හොඳ පැත්තට වඩා නරක පැත්තේ දේවල් බරපතල සිදු වෙනවා. සමහර ගේම්ස් මං හිතන්නේ දරුවෝ ඇඩික් වෙලා. ඉතින් මං දැක්ක සිද්ධියක් තාත්තා පුතාට ගහලා ඒ පුතාට මරන්න ගහපු එකක් නෙවෙයි වෙන්නේ නැති. නමුත් පුතාට ගහලා අවසානයේදී තාත්තා පුතා මිය ගියා. තාත්තා අමාරු වැටුණා. මේ වගේ හුඟක් සිදුවීම් තිබෙනවා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය යම් ආකාරයකට ඔය ගේම්ස් වගේ දේවල් පරිහරණය කිරීම පිළිබඳව යම්කිසි නීති රාමුවක් හදන එක හොඳයි. හැබැයි සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය කිසිසේත් බාධාවක් නොවන පරිදි දැන් කරන්නේ දේශපාලන වශයෙන් ඒවා පිටුපස්සෙ එළවන එකනේ. එහෙම නෙවෙයි. සමාජ මාධ්‍ය නිදහසෙ තිබෙන්න ඕනේ. හැබැයි අර සමාජ විරෝධීව ක්‍රියාත්මක වෙන ඒ සයිබර් අවකාශයේ සිදුවෙන වැරදි සහ අපරාධ නැවැත්වීම සඳහා යම් ආකාරයක ක්‍රියාවක් අවතීර්ණ වෙන්න ඕන කියන එක මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. කාල වේලාවක් නැති නිසා මම ඊට වඩා ගන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට.
පොමිසුතිකරු මන්තුමනි, මිලකට කරු මාත්‍ය රෝහිත අබේගුණ අධ්‍යක්ෂ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද දවසේ ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් තරුණ වරදකරුවන් පුහුණු පාසල් පනත සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේ ගරු අමාත්‍යතුමාත් ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. එවාගේම ඔබතුමා විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට මේ ගත වුණු කාලය තුළ විශේෂයෙන්ම අපේ රටේ ජල්පැනගිය නීතිවලට නව සංශෝධන එකතු කරමි. සමාජය අපි බලාපොරොත්තු වනට වැඩිය දැන් ඊට වැඩිය දොරගොළු විවර වෙලා තියෙනවා. එවාගේම යම් යම් ඒ තුලින් අපි දකිනවා අපරාධ රැල්ල වැඩි වෙනුම් පවතිනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී සමහර වෙලාවට වැරදිකරුවන් නිවැරදිකරුවෝ වෙනවා, නිවැරදිකරුවන් වැරදිකරුවෝ වෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී ඔබතුමා වගේ ජනාධිපති නීතිඥවරයෙක් අද අධිකරණ ඇමතිවරයා හැටියට මේ ගන්නා වූ තීන්දුව తీරන සම්බන්ධයෙන් අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. ඔබතුමා පෞගිය දිනවල කැබිනට් මණ්ඩලයේදී මම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ කුලී නිවාසවලට ඇතුල් වෙන. ඒ වගේම කුලී ට වෙළඳ සංකීර්ණවලට ඇතුල් වෙන සත්භාවයෙන් නෙවෙයි, නමුත් වංචනික ලෙස ඇතුල් වෙලා ඒකෙන් ඉවත් නොවී ඉන්න අය සම්බන්ධයෙන් කොහොමද ක්‍රියා කරන්න කියන එක සම්බන්ධයෙන් ඔබතුමා යම් සංශෝධනයක් ඉදිරිපත් කළා. මොකද ඒක විය යුතුයි. සමහර අහිංසක කෙනෙක් රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම වැටුපක් ලබලා ඔහු හම්බ කරගත්තු දෙයින් යම් නිවසක් හදාගෙන ඒක කුලියට දීලා ඒකෙන් නොගිහිල්ලා හිටියොත් අධිකරණ හතරකට විතර යන්න ඕන. මහේස්ත්‍රාත් අධිකරණයට යනවා, ඇපීල් කරනවා, ඉහළ උසාවියට යනවා, ඇපීල් උසාවියට යනවා, ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා. ඒතර ඒ කාලේ වෙනකොට අනේ අර රාජ්‍ය සේවකයා මිය ගිහිලා තියෙන තත්ත්වයට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මේ සම්බන්ධයෙන් ඔබතුමා මේ ගන්නා වූ ක්‍රියාමාර්ගයට විශේෂයෙන් මේ තරුණ මේ දරුව වෙනුවෙන් මේ තරුණ දරුව වෙනුවෙන් වැරද්දක් කරලා තිබුණා. ඔවුන් සිරගත වීම තුල ඔවුන් නොඋත් අපචාරවලට හසු වෙනවා අපි දැකලා තිනවා. මේ වගේ තීන්දුවක් ගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවස ගරු අමාත්‍යතුමනි, ඔබතුමා මේ සංශෝධනය ගේන්නේ තරුණ වැරදිකරුවන් වෙච්ච අයගම වගේම අද දවස වැදගත් දවසක් වෙනවා. ඒ වැදගත් දවස වෙන්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගරු සභාපතිතුමනි වසා තිබුණ පාසල් මේ කොවිඩ් වසංගතය නිසා පාසල් වහලා. මේ පාසල් වහලා තියෙද්දි මේ දරුවෝ දැන් මට ඉස්සෙල්ලා කතා කරපු තිස්ස අත්තනායක ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා දරුවෝ අසහනයට පත් වෙලා තියෙනවා. ගෙවල් ඇතුළේ හිර වෙලා ඒ දරුවන්ට එළියට යන්න විදියක් නැහැ. ඊළඟට ඒ දරුවෝගේ අධ්‍යාපනයේ කඩා වැටිලා මේ දරුවෝ ඉතින් අසරණ වෙලා තියෙද්දි අපි රජයක් හැටියට මේ අද දවසේදී පාසල් විවෘත කරන්න, ඒ වගේම දරුවන් 200ට අඩු පාසල් වල දරුවන් ගෙන්නලා විවෘත කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදුවා. දරුවන් 200ට අඩු පාසල් කියලා කියනකොට ගරු අමාත්‍යතුමනි පැහැදිලි ලෙසම කිසිම උපකාරක පන්තියකට යන්න පුළුවන්කමක් තියෙන දරුවොත් නෙමෙයි. ඒ වගේම සෙලියුල දුරකථන ඒ ගවල් වල තියෙන ඇත් නෙමෙයි. ඔන්ලයින් පන්ති පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේත් නැහැ. බොහොම අමාරුවෙන් අහිංසක ජීවත් වෙන දෙමව්පියන්ගේ දරුවෝ. ඒතර ඒ දරුවෝ තමයි අද පාසලට එන්න ඒ අවශ්‍ය කටයුත්ත සූදානම් කරපු දවසේ තමයි ඔබතුමා මේ සංශෝධනය ගේන්නේ. ඉතින් එක පැත්තකින් අපිට පේනවා අද දවසේ අපි රජයක් කර ඉස්තුතිවන්ත වෙනවා. අද දවසේ දරුවන් ගැන හිතලා, දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඒ තමන්ගේ පාසල විවෘත කරපු විදුහල්පතිවරුන්ට, ඒ වගේම ගුරුවරුන්ට, ඒ ගුරු බෑණිවරුන්ට, පියවරුන්ට අපි අපේ රජයේ ගෞරවයේ ස්තුතිය අපි පුද කරනවා. මොකද හේතුව හැම දෙයකටම ඉස්සලා දරුවෝ. ඒ දරුව වෙනුවෙන් ක්‍රියාත්මක වීම තුළ. මොකද එහෙම නොවුනා නම් ගරු අමාත්‍යතුමනි සමහර වෙලාවල් වලදී මේ විදියට පාසල් නොගිහින් අධ්‍යාපනය නැතුව ගෙදර ඉන්න දරුවෙක්ම වෙන්න පුළුවන් මේ කියන සිරදඬුවමට ලක් වෙන්නේ, මේ කියන අසාධාරණයට ලක් වෙන්නේ. ඒක කළ යුතු නැහැ. ඒක කළ යුතු නැහැ. ඒ නිසා මම හිතනවා අද ඉතාම සාර්ථකව අපිට පුළුවන්කමක් ලැබුණා මේ වන විට මේ පාසල් විවෘත කිරීම ක්‍රියාත්මක කරන්න. අපි අපිට පේනවා වෘත්තීය සමිති වල මාර්ගෙන් වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම ඔවුන්ගේ අයිතිවාසිකමක්. හැබැයි වෘත්තීය අයිතිවාසිකම් වලට මුවා වෙලා දේශපාලන ක්‍රියාවලියක් කරනවා නම් ඒක වැරදි. මේ දේශපාලන ක්‍රියාවලිය කරන එක වැරදි වෙන්නේ දරුවන් එක්ක දේශපාලන ක්‍රියාවලියට පාවිච්චි කර ගැනීම. ඒ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න බෑ. එහෙම දේශපාලනය කරන වෘත්තීය සමිති නායකයෙක් ඉන්නවා නම් මම ඔවුන්ට ආරාධනා කරනවා ඔවුන් එන්න තියෙන දේශපාලනයට. අද ඕනම කෙනෙකුට පුළුවන් ඕනම පක්ෂයකින් නාම යෝජනා ලබාගෙන ඒ පක්ෂයෙන් ඉදිරිපත් වෙන මැතිවරණයකට. ඒක පළාත් පාලන මැතිවරණය වෙන්න පුළුවන්, පළාත් සභා මැතිවරණය වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වෙනක තමයි හොඳ. මොකද හේතුව එතකොට තෝරගන්න පුළුවන් තමන් ගැන රටේ ජනතාවට මතයක් තියෙනවද නැද්ද කියන එක. ඒක කරන එක හොඳයි. මම දැක්ක අර ස්ටාලින් කියන මහත්මයා අද කියලා තියෙනවා හරි සාර්ථකයි අපේ වැඩ අපේ ගුරු වර්ජනය කියලා. මේ අපේ කවුරු දියාබල්ලද? මම දැක එතුමා කියන එක වෙලාවක දින 100ක් අකණ්ඩව අපි වැඩ වර්ජනය කරා. දින 100ක් අකණ්ඩව වැඩ වර්ජනය කරයි කියලා කියනකොට ඒකේ අනිත් පැත්තේ ලියවිලා තියෙන්නේ මොකක්ද? දින 100ක් අපි දරුවන්ට ඉගැන්නුවේ නැහැ. දින 100ක් අපි මේ රටේ දරුවන්ට ඉගැන්නුවේ නැහැ කියන එක තමයි අරගේ අනිත් පැත්තේ ලියලා තියෙන්නේ. එතකොට ඒක සාධාරණද? ඒක සාධාරණ. දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නම් මේක කියන්නේ නෑ ගරු සභාපතිතුමනි. මම දන්නේ නෑ දරුවෝ ඉන්නවද නැද්ද කියන එක. හැබැයි දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නම් කවදාකවත් මේක කියන්නේ නෑ. මේක කියන්නේ නෑ. මේක අවුරුදු 24ක් දිවෙන ප්‍රශ්නයක් ගරු සභාපතිතුමනි. ආණ්ඩු ගණනාවක් තිබුණා. පෞගිය යහපාලන ආණ්ඩුව 6%ක් අනිවාර්යයෙන්ම 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියලා ගෙනාපු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ගැන අපිට මතකයි. එදා විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙළපාලි ගියා. 6%ක් ඕනේ කියලා. 6% හම්බුණාද? එහෙනම් අධ්‍යාපනය වෙනුවෙන් ආපෝ ඒ ආණ්ඩුවට පුළුවන්කම තිබුණානේ මේ ගුරු වැටුප් විෂමතාවය ඉවත් කරන්න? නැහැ. නමුත් ඒකේ ඉතාමත්ම හොඳ මේ එළඹෙන අයවැයෙන් කරු මුදල් අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. එනිසා ඒ විශ්වාසයත් එක්ක අද මේ දරුවන් වෙනුවෙන් අපි මේ යුතුකම ඉටු කරන්න ඕන. ඒක ඉටු කිරීම අපේ වගකීමක් වෙනවා. ගරු සභාපතිතුමනි, අද මේ සම්බන්ධයෙන් මේ අපේ අධිකරණ ඇමතුමා ගෙනාපු සංශෝධන කැටුම්පත සම්බන්ධයෙන් කතා කරනකොට අපේ තිස්ස අත්තනායක මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කතා කරා. එතුමා හිරගෙදර ගැන කිව්වා. මම හරි සතුටු වෙනවා. මම ඉතා හොඳ මන්ත්‍රීවරයෙක්. එතකොට එතුමාටම තියෙන හොඳ අත්දැකීමක්. 2015 ඔබතුමා අපිත් එක්ක ඒක රාසි වුණා. ඔබතුමාගේ දේශපාලන මතයක් තුල ඔබතුමා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක එකට එකතු වුණා. අපේ මගේ දිස්ත්‍රික්කයේ නායකතුමා, මගේ සහෝදර වෙල්ගමැමතුමා අපි එක කඳවුරක ඉඳගෙන ඔබතුමා අපිත් එක්ක එකතු වුණා. ජනතාව තමයි තීන්දුව කරන්නේ අපි ජයග්‍රහණය කරනවද පරාජය කරනවද කියලා. එදා අපිව පරාජය කරා ඔබතුමා අපේ කඳවුරේ. එතකොට පළවෙනිම උගුල ඇටෙව්වේ තමුන්නාංශයට. තමුන්නාංශය තමයි පළමුවෙන්ම අල්ලගත්තේ කූටලේකන කියලා. තමුන්නාංශය හිරගත කළා තිව්වා. එදා තමයි ඔබතුමාට ඔය කියන අර චමින්ද වාට්ටුව හම්බ වෙන්නේ හිරගෙදර. ඔබතුමා හිරගෙදර යන්න ඕන වරදක් කරාද? ඔබතුමාගේ හෘද සාක්ෂියත් හිරගෙදර යාපුයාගේ හෘද සාක්ෂියත් අහන්න. ඔබතුමා හිරගෙදර යන්න ඕන වරදක් කරාද කියන එක? නෑ. ඔබතුමා වරදක් කරේ නෑ. ඔබතුමා නිදොස් කර නිදාසුරා. මේ ගරු ඇමතිතුමා තමයි එදා ඔබතුමාට නීතිඥවරයෙක් කැරියට ඔබතුමාට ගිහිල්ලා අධිකරණයෙන් ඔබතුමාව නිදහස් කරේ. එතකොට මේ අපි කතා කරන නීතිය කොහෙද තියෙන්නේ? මේක වෙනස් වෙන්න ඕන ගරු මන්ත්‍රීතුමනි. මේක අපි ආණ්ඩු පක්ෂේ හිටියත් මේක වෙනස් වෙන්න ඕන. දේශපාලන වශයෙන් පරිගන්න එක ඉතාමත්ම අසාර්ථක පරිගැනීමක්. මේක නවත්තන්න ඕන. කොයි ආණ්ඩුවක් හරි මේක නවත්තන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ හදන්න ඕන. දැන් බලන්න ඒ ආණ්ඩුව ඔබතුමාට නෙවෙයි මම මේ කියන්නේ ආණ්ඩුවේ හිටපුවාය. ඒ ආණ්ඩුව ගෙනාව පොලිස්පතිවරයෙක්. ඒ පොලිස්පතිවරයා එදා මේ රටේ ජනතාවට පොලිසියට පොලිස්පතිවරයා කොළපාටක් දෙවේ, නිල් පාටක් දෙවේ, රතු පාටක් දෙවේ. එයා පොලිසියට එන්නේ ස්වාධීන පොලිස් නිලධාරියෙක් හැටියට රටේ පොලිස්පතිවරයා. පොලිස්පතිවරයෙක් එක්කෙනයි ඉන්නේ, 10ක් නෑ. එතකොට පොලිස්පතිවරයා කියනවා ප්‍රසිද්ධියේ රටට එදා කියනවා යහපාලන ආණ්ඩුවේ නායකයෝ ඉස්සරහ පිට මට නීතිය නමන්න පුළුවන් කියලා. කියනවා පොලිස්පතිවරයා පූජිත ජයසුන්දර. බලන්න ඔහුගේ නීතිය නමඹු එකේ විදිය. අද ඔහු නීතිය නමලා අද අන්න අධිචෝදනා වලට පාස්කු ප්‍රහාරේ ඔහු අද චූදිතෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ පොලිස්පතිවරයා දීපු ආදර්ශය ගරු සභාපතිතුමනි, ආරක්ෂක ලේකම්වරයා හේමසිරිමුණාන්දු මහත්තයා දීපු ආදර්ශය මොකද්ද අපිට? එතුමා දුන්න ආදර්ශයක්. එතුමා ගියා කොච්චි කඩේ පල්ලිය ගාවට බෝම්බේ විපුරුණාට පස්සේ එතෙන්ට ගිහිල්ලා එතනදී මාධ්‍යවේදීන් අහුවා ආරක්ෂක ලේකම්තුමනි මේ ගැන ඔබතුමා මොනවද කියන්නේ? මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? මොකද ආරක්ෂක ලේකම්තුමා කිව්වේ? ගහන බව නම් දන්නවා, හැබැයි මෙහෙම ගහයි කියලා නම් හිතුවේ නැහැ කියලා කිව්වා. ගහන බව දන්නවා. අනේ ගණෝෂන් මන්ත්‍රීතුමනි, ඔව් හිටියනා, ඔව් අනිවාර්යෙන්ම මෛත්‍රීපාල ශ්‍රීසේන ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්න ගැත්ත. ඔබේ ඔඩක්කුවේ මුලින් හිටියේ. අර මං කියන්නේ 2015 ඔබේ ඔඩක්කුවේ තමයි නැලුණේ. මොකද හේතුව ආණ්ඩුව හදාගන්න මම මේ කියන්නේ. නෑ පොඩ්ඩක් ඉන්න. ඔමින් ඔබතුමාට දෙන්න උත්තරේ දෙන්න. මෛත්‍රීපාල ශ්‍රීසේන ජනාධිපතිතුමා මෙතන අපේ ඔඩක්කුවේ නෑ. තමුන්නාසේලා ඔඩක්කුවේ හිටියේ නැලව්ව තොත්ත බබාව වගේ තියාගෙන නලවල ගිනල්ලා ගෙනාවා කිව්වා හරි වැඩේ කියලා. ගැලපෙනවා කියලා කිව්වා. ගැලපුණාද? මෛත්‍රීපාල ජනාධිපතිවයි රනිල් ළගමැතිවයි දෙන්නම කසාද බඳුන අපි කිව්වනේ ළමයි හම්බෙන්නේ නැහැ කියලා. අපි කිව්වා හම්බුණාද? එක ළමෙක් හම්බුන්නේ මේ ඉන්නේ කියපු කුමාරවල්ගම ඇමතුමත් අපි කිව්වා මේ දීගේ හරියන්නේ නැහැ කියලා. හරියන්නේ නැතුව කොහෙද ගෙනල්ලා දෙන්නව? බලහත්කාරයෙන් බැන්දුවා. බන්දලේව ළමයිත් නැහැ, ගහපු පදේකුත් නැහැ, බෙරේ පළවකුත් නැහැ. අද දෙන්නටම බයිනවා මේගොල්ලෝ. දෙන්නටම බයිනවා. ඉතින් ඒ නිසා අපි කිව්වේ එදා ආරක්ෂක ලේකම්වරයා කරපු ප්‍රකාශේ. ආරක්ෂක ලේකම්වරයා කියනවා ගහන බව දන්නවා, මෙහෙම නම් ගහයි කියලා හිතුවේ නැහැ කියලා. ඉතින් මේ රටේ ආරක්ෂක ලේකම්වරයෙක් හැසිරිච්ච විදිය නීතිය නවපු විදිය ගරු සභාපතිතුමනි, නීතිය නවපු විදිය තමයි අපිට බලා ගන්න පුළුවන්කම තිබුණේ. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, ඉතිහාසයේ ඉඳලා අපි දේශපාලන වශයෙන් අපිට දැනෙනවා, අපි දැක්කා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කරා. හැබැයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියවත් එහෙම නැත්නම් ඒ පවුලේ කාවත් අරන් ගිලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හිරගෙවල් වල දැම්මේ නැහැ. හිරගෙවල් වල දැම්මේ නැහැ. ඒ දේශපාලන සංස්කෘතියක් අපි දැක්කා. ඊට පස්සේ නැවත අවුරුදු 17කට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමේ ජනාධිපති බවට පත් වුණා. ඒ පත් වුණාම තිබුණා රනිල් ප්‍රේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුතාව අරගෙන කියලා හිරගෙදර දැම්මේ නැහැ. ඒ ආණ්ඩු කරපුවාගේ දරුවන් හිරගෙවල්ලා දැම්මේ නැහැ. පලි ගත්තේ නැහැ. දේශපාලන වශයෙන් බැනගත්තා. ඒක ඉවරයි. අපේ විජේ කුමාරතුංග. ඔව්. ඒ නිසා බොහොම පහදිලිව මේ දේශපාලන සංස්කෘතිය ආවා. ඊට පස්සේ නැවත මොකද්ද වුනේ? නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිව ලබාට පත් වුණා. කාගෙන්ද පලි ගත්තද? කාගෙන්වත් පලි ගත්තද? එතුමාට බැනපු, එතුමාගෙන් ළඟ ඉඳලා එහෙට පැනපු, පැනලා එලෝ එලෝ බැනපු, ඒ කාගෙන්වත් පලි ගත්තද? ගත්තේ නැහැ. ඒක අපේ කුමාරවෙල්ගම මන්ත්‍රීතුමා සාක්ෂි දරනවානේ. මහින්ද මහත්තයා කිසි කෙනෙක්ගෙන් පලි ගත්තේ නැහැ. හැබැයි මේ දේශපාලන සංස්කෘතිය කවුද ඉගැන්නුවේ? ත්‍රිස අත්නායක මන්ත්‍රීතුමනි, මේ දේශපාලන සංස්කෘතිය ඉගැන්නුවේ ඇයි? මේ දේශපාලන සංස්කෘතිය හරිය නරකයි. මේක ආණ්ඩු ආපු ගමම්ම තමන්ට විරුද්ධව කතා කරන කෙනෙකුව මොකක් හරි හේතුවක් දාලා යවනවා මේ වේකට. මං අහගෙන
ගාන කිරේ තියාගත්තා. පර්සි සමරවීරලා ජිනදාස නියතපාලලා අවුරුදු ගාන කිරේ තියාගත්තා. 77
ආණ්ඩු
සංස්කෘති
ඒ හින්දා වෙන්නේ නැති නම් මේක කරන්න ඇත්තේ. මං හිතන්නේ ඒක ඒක හින්දා වෙන්නේ නැති මෙහෙම එහෙම කරන්න නැති ඒක තමයි. දැන් ඊට පස්සේ මම හිටියා අපේ තලත අතුකෝරලා හිටපු ඇමතිතුමිය අධිකරණ බාර ඇමතිතුමියගෙන් අපේ මන්ත්‍රීවරයෙක් කතා කරනකොට කිව්වා රාත්‍රී නැඩි යවුවා කියලා. අවුවට පස්සේ කිව්වා
එතුමිය
යවුවා නෑ විනාඩි දෙකයි. එතුමිය යවුවා කොහෙද ඇහුවේ කියලා. මං එතුමිය නොහිටියේ මෙතන නොහිටියත් කියන්න ඕන කඩුවෙල උසාවිය. ඒ විනිසුරුවා හේමපාල විනිසුරුතුමා. මහේස්ත්‍රාත් අධිකරණයේ හේමපාල විනිසුරුතුමා කඩුවෙල උසාවියට රාත්‍රී වෙනකන් බැසිල් රාජපක්ෂ අද ඉන්න මුදල් ඇමතිතුමාව අධිකරණයට ගේනකන් හේමපාල මහේස්ත්‍රාත්වරයා පුටුවට වෙලා බලාගෙන ඉන්නවා. නඩු අහලා ඉවරයි, නඩු අහලා ඉවරලා බලාගෙන ඉන්නවා බන්ධනාගාරේට අරන් එනකන්. අරගෙන ඇවිල්ලා අපි මේ උසාවියේ හිටියා. මේ මන්ත්‍රී ඇමතිතුමා හිටියා එදා. අපි උසාවියේ ඉන්නකොට උසාවියේ මේක තුන් වතාවක් ගත්තා. උසාවියේ නඩු අහා ඉන්නකොට අපිට ඇහෙනවා පිටිපස්සෙන් නඩුකාරතුමාගේ කාමරය ඇතුලේ ටෙලිෆෝන් එක නාද වෙනවා. අපිට ඇහෙනවා ටෙලිෆෝන් එක. අනේ නඩුකාරතුමා එක පාරටම නඩුව නවත්තන්නේ නැහැ, දුවනවා එක පාරටම අර ටෙලිෆෝන් එකට ආන්සර් කරන්න. අන්න ආන්සර් කරලා එනවා. ඇවිල්ලා කියනවා වහම දින 14ක් රිමාන්ඩ් බන්දනාගාර ගත කරනවා කියලා. බලන්නකෝ දැකිල්ල රජුරුවන්ගේ නඩුව ඇව්වා වගේනේ. හේමපාල මහත්තයා නඩුව ආලා තින්නේ කඩුවල උසාවියේ. එතකොට මේ කතා කරපුවා අලුත් පොලිසියක් ඇදුව FCID කියලා.
ගරු ඇමතුමනි කාලය අසන් වෙලා
තියෙනවා. මේවා මොකද්ද උනේ? ඒ නිසා මම ඉල්ලන්නේ එකම දෙයයි ගරු අමාත්‍යතුමනි, මේ රටේ මේ නීතිය හැමතෙම සාධාරණ විදියට ඔබතුමා හදනවා වගේම ඔබතුමාගෙන් තිල්ලීමක් කරනවා, විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවක් කියලා අපි තමුන්නාසලා වගේ ඒ දේශපාලන පරිගැණීම් වලට යන්නේ නැහැ. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒක ජනතාවත් ප්‍රතික්ෂේප කරන වැඩක්. දේශපාලන වශයෙන් කිසි කෙනෙකු අපි නීතියේ රැහැනට අසු කරන්නේ නැහැ. හැබැයි වරදි කළා තියෙනවා නම් වරදි වල දඬුවම් දෙන්න රටේ නීතිය ක්‍රියාත්මක කරන්නයි අපි බලාපොරොත්තු වෙන කම දක් කරමින් ඔබතුමා ඉස්සුවන්ත වෙනවා. තාලේ ලබා දීම.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු කවින්ද හේසන් ජයවර්ධන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. බොහොමත්ම ස්තුතියි ගරු සභාපතිතුමනි ප්‍රේක්ෂක ලෝඩල්ලුය. ඇත්ත වශයෙන්ම අද දිනේදී මේ රටේ නීතිය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපිට මතක් වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට මේ වර්තමාන ආණ්ඩුව බලයට එන්න කලින් ලොකු පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව තමයි නීතිය නාමයෙන් එදා අපේ රටේ අහිංසක ජනතාවට එල්ල වෙච්ච පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වෙච්ච ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. හැබැයි මේ නීතිය තාම ක්‍රියාත්මක වෙනවා අපිට පේන්නේ නැහැ. දැන් මේ පාස්කු ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයන්ට මම හිතනවා කාරණා දෙකක් ඉෂ්ට කරන්න ඕන වෙලා තිබුණා. එකක් තමයි මේ රටේ අහිංසක ජනතාව ඝාතනය කරන්න, අනිත් එක තමයි ගරු සභාපතිතුමනි මේ ඝාතනයෙන් පස්සේ මේ රට තුල ජාතිවාදී ආගම්වාදී මහා කෝලාහලයක් ඇති කරලා ලේ වැගිරීමක් ඇති කරා. ඒ දෙවැනි කාරණාව උන්ට ඉෂ්ට සිද්ධ කරගන්නට බැරි වුණා. ඒකට හේතුව තමයි අතිඋතුම් කාදිනල් මැල්කම් රජ්ජි තිමිපාණන් මැදිහත් වෙලා ප්‍රකාශ කළා මේ රටේ සමස්ත ජනතාවට මේ ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට විතරක් නෙමෙයි සමස්ත ජනතාවටම මේ ප්‍රහාරය එල්ල කරේ ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් කණ්ඩායමක්. ඒක නිසා කැති පොළු අතට ගන්න එපා, සාමකාමීව මේ වේදනාව දරාගන්න අපි නීතියේ සරණ පතමු කියන ඉල්ලීම කළා. එයිදී ගරු සභාපතිතුමනි අපි ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි මේ රටේ සමස්ත ජනතාවටම, සිංහල බෞද්ධ කතෝලික මුස්ලිම් හින්දු ද්‍රවිඩ ජනතාවට අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඒ ඉල්ලීමට අහුන්කන් දීලා මේ රටේ ජනතාව නීතිය ගැන විශ්වාස කරලා මේ රටේ කිසිම තවත් ජාතියක තවත් ආගමක පුද්ගලයෙකුට හානියක් නොකරන්නට කටයුතු කළා. ඒ වේදනාව විඳ දරා ගත්තා. හැබැයි ඒ අයට විශ්වාසයක් තිබුණා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා ඒ වැරදිකරුවන්ට දඬුවම් දෙයි කියන හැඟීම අපේ රටේ සමස්ත ජනතාවට තිබුණා. හැබැයි ආදරණීය මේ රටේ ජනතාව නොමග අරින්නට ගරු සභාපතිතුමනි මේ වර්තමාන රජය එවකට හිටපු විපක්ෂය කටයුතු කළා. මොකද ඒ අය කළේ? ඒ අය මේ රටේ ජනතාව තුළ වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය පෝෂණය වෙන ආකාරයේ ප්‍රචාර දිගින් දිගටම කළා. අපිට මතකයි ඒ කාලේ කියනවා වඳ පෙති, වඳ කොත්තු, ඒ වගේම වෛද්‍ය සාපිසාබ්දීන් ගැන කියලා මේ රටේ මුස්ලිම් ජනතාව කෙරෙහි දැඩි විරෝධයක් ගොඩනගන්න කටයුතු කළා. ඒ විරෝධය තුළ නැවත වතාවක් මේ රට ලේවිලක් බවට පත් කරන්න තමයි මේ අයට අවශ්‍ය වෙලා තිබුණේ. අපිට මතකයි විමල් වීරවංශ මැතිතුමාලා කියනවා සතොසේ වාහන තියෙනවා, ඒවල බෝම්බ ගෙනිච්චා, ඒ බෝම්බ ගෙනිච්ච විදිහ අපි දැක්කා, ඒ GPS අපි දැක්කා, මේ සාක්කි අපි ගාව තියෙනවා කියලා. හැබැයි මේ සාක්කි කිසිම දෙයක් අද එළිදරව් වෙලා නැහැ, මේවා පොලිසියට ඉදිරිපත් කරලා නැහැ, මේවා ක්‍රියාත්මක වෙලා නැහැ, මේකට වැරදිකරුවන් අත්අඩංගුවට අරගෙන නැහැ, ඒ අයට නඩු දාලා නැහැ, නීතිය තාම ක්‍රියාත්මක වෙලා නැහැ. එවැනි තත්ත්වයක් තියෙද්දි අපිත් මේ වෛරය පතුරනකොට අපිත් යම් ආකාරයෙන් මේ අයගේ මේ බොරු වලට අහු වුණා. අපිත් කල්පනා කරා මේ මොකද්ද කියන්නේ කියලා. අපේ සහෝදර මුස්ලිම් මගෙත් ඉන්නවා යාළුවෝ, මේ ආස්කර් අලි මුබාරක්ලා, වෛද්‍ය මුෂීන්ලා, මම ඒ අයගේ කනගාටුවම ප්‍රකාශ කර සිටිනවා. අපේ මුජිබර්ලා අපි කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. මොකද මේ වෛරය මේගොල්ලෝ ගොඩනගනකොට ඒ වෛරය පිළිබඳව අපිත් යම් ආකාරයෙන් සැකයෙන් බලපු අවස්ථාවක් තිබුණා. හැබැයි ගරු සභාපතිතුමනි අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් තිමිපාණන් පැහැදිලිව කියනවා මේ ජනාධිපති විමර්ශන කොමිසම පිළිබඳව උන්වහන්සේ දැඩි විශ්වාසයෙන් හිටියා මේක ක්‍රියාත්මක වෙයි කියලා. ජනාධිපතිතුමාගෙන් මේ පිළිබඳව ඇහුවම ජනාධිපතිතුමා මොකද කිව්වේ? ජනාධිපතිතුමා කිව්වා මේක ක්‍රියාත්මක කරොත් මං අප්‍රසාදයට පත් වෙනවා කියලා. මං හිතන්නේ මේක අප්‍රසාදයට පත් වෙන්න කාරණාවක් නෙමෙයි එතුමට. මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නිලන්ත ජයවර්ධනලට, මෛත්‍රීපාල සිරිසේන මහත්තයලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පැහැදිලිව මේ කොමිසම් වාර්තාවේ තියෙනවා. ඒ වගේම නීතිපතිවරයාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා අර හොංකොං වල තියෙනවා වගේ නීතිපතිවරයාව ස්වාධීන කරන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි මගේ දිස්ත්‍රික්කයේ මගේ ආසනයේ ගැටලුවක් තියෙනවා. ඒ තමයි මුණ්ඩක්කරේ කුට්ටිකාඩුව දූපත. මේ දූපත පිළිබඳව අපේ ගමේ අපේ ආසනයේ ජනතාව පැහැදිලිවම ඉල්ලීමක් කරනවා ඒ දරුවන්ට ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිට්ටනියක් ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම තාමත් ක්‍රියාත්මක වෙලා නැහැ. මේ දරුවන්ට අද ක්‍රීඩා පිට්ටනියක් නැහැ ගරු සභාපතිතුමනි. මේකට රජයට මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම කොච්චිකඩේ විශේෂයෙන්ම මාර්ග පුළුල් කිරීමේදී අපහසුතාවයට ලක් වෙලා ඉන්න ඒ ප්‍රජාවගේ ඉල්ලීමක් තියෙනවා. මම මේ දෙකම ගරු සභාවට සභාගත කරනවා. ඒ වගේම අපි දැක්කා මේ ළඟදී ඔක්තෝබර් 7 වෙනිදා මට මතක විදිහට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා මේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මුන්නක්කරේ දූව පිටිපන තලාදුව බෝලවලාන ඇතුළු තවත් ප්‍රදේශයන් විශේෂයෙන්ම රැම්සා තෙත් බිමක් කරන්න රැම්සා කරන එක නෙමෙයි ගැටලුව තියෙන රැම්සාවත් ආරක්ෂා කරගන්න විදියක් නැහැ විශේෂයෙන්ම අපේ දීවර ජනතාවට මොකද්ද වෙන්නේ පෑලිය ගොඩ ඉඳන් මීගමුව කලපුව දක්වා ඉන්න අහිංසක දීවර ජනතාව මොනවද කරන්නේ ඒ පිළිබඳව වැඩපිළිවෙලක් නැතුව මේ ආකාරයේ කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරනවා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි
බොහොම ස්තුති කරමු අන්තිතුමනේ මේ ළඟට කරු මදුරු විතානගේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක්
තියෙනවා ගරු මුලාසනාරුණ මන්ත්‍රීතුමනි අද දින සභාවට ඉතාමත් වැදගත් 54ක හතරක් ඉදිරිපත් වෙලා තියෙනවා විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහය තරුණ වරදකරුවන් පිළිබඳ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු විධාන සංග්‍රහය පිළිබඳ. ඇත්තරම අපි මේ පාර්ලිමේන්තුව යොදවන්න ඕන විශේෂයෙන්ම අපේ යල්පැන ගිය ඒ වගේම එකිනෙකට පරස්පර කාලීනව නොගැලපෙන ඒ වගේම අපරාධකරුවන්ට සහ වරදකරුවන්ට නීතියේ අඩුපාඩු වලින් ගැලවෙන්න බැරි නීති සංශෝධනයට. මොකද පහුගිය කාලේ පුරාවටම අපි දැක්කා මේ ගරු සභාවේ සාකච්ඡා වුණ කාරණාවනුව ගොඩක් අපි අතින් නිවැරදි විය යුතු යල්පැනගේ නීති රීති තියෙනවා. ඒ වගේම මම අද දින අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම කැබිනට් මණ්ඩලයට විශේෂම අධිකරණ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා දක්ෂ ජනාධිපති නීතිඥවරේ. ඒ වගේම එතුමාට ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා මේ නීතියේ තිබෙන අඩුපාඩු සහ ඒ නිවැරදි කිරීම පිළිබඳව. අද දින මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන 50 කීපය පිළිබඳව ගත්තාම පස්සේ විශේෂයෙන්ම මේ ළමයෙකුගේ සහ තරුණයෙකුගේ වයස පිළිබඳ එකින් එකට ගැටෙන අනපනත් කීපයක් අපි අත්දැකීම් වලින් අපි ළඟ තියෙන තොරතුරු. ඒ වගේම ඒ කරුණු නිසා අපි ලොකු ගැටලුවට පහුගිය දවස්වල මුහුණ පාලා තිනේ. ඒක නිසා අද මේ ප්‍රශ්නය निराකරණය කරගන්න මේ පනත ඉදිරිපත් කිරීම පිළිබඳව මම නැවත වතාවක් අපේ අධිකරණ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව අපි තරුණ වර්ධකරුවන් පුහුණු පාසල ආඥා පනත අනුව ළමයෙක් කියලා කියන්නේ වයස 16ක කෙනෙක්. ඒ වගේම තරුණයා කියලා කියනවා අවුරුදු 16ත් 22ත් අතර කෙනෙක් කියලා අර්ථ දක්වලා තියෙනවා. ඒ වගේම අයාලේ යන ආඥා පනතේ අනුව අවුරුදු 16ට අඩු ළමයෙක් ගැහැණු ළමයෙක් විශේෂයෙන්ම ළමයෙක් කියලා අර්ථ දක්වලා තියෙනවා. ඒ වගේම ළමයින් හා ගැටවරයන් පිළිබඳ ඒ ආඥා පනතේ වයස අවුරුදු 14 තමයි 14ට අඩු කෙනෙක් තමයි ළමයෙක් කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු 14ත් 16ත් අතර අය නව යෞවනයන් කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවුරුදු 18ට අඩු අය තරුණයන් කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම බැලුවට පස්සේ මේ විදිහට එකින් එකට පරස්පර විදිහට මේ නීතියේ තරුණයා සහ ඒ වගේම ළමයා කියන අර්ධ නිරූපණයේ තිබීම තුළ බලවත් අඩුපාඩු ගැටලු මුහුණ අපිට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි පහුගිය කාලේ දැක්ක මේ දරුවෝ ගැන කතා කරනකොට මේ දරුවන්ව පන පිටින් ඝාතනය කරලා පන පිටින් ටයර් සෑයවල් වල දාලා ඒ විදිහට දරුවන්ගේ ප්‍රශ්න निराකරණය කරපු ආණ්ඩු තිබුණා මේ රටේ. හැබැයි දැන් එහෙම නැහැ. මොකද ඇඹිලිපිටියේ සූර්යකන්ද ගත්තොත් ඒ වගේම බටලන්ද ගත්තොත් ඒවැ මහමුලකරුවන් දැන් මේ ගරු සභාවේ ඉන්නවාද? ඒ ගැන මම කනගාටු වෙනවා. මොකද ඒ මහමුලකරුවන්ට ඒ දරුවන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඇත්තටම දරුවන්ව පන පිටින් ආදාහනය කිරීම තමයි කරේ. ඒ අනුව අපි කාලෙන් කාලෙට දරුවන් ගැන කතා කරාට දරුවන්ට සාධාරණයක් තවමත් ඉෂ්ට වෙලා නැහැ. ඒක නිසා අපේ රජය විශේෂයෙන් මේ දරුවන් සම්බන්ධයෙන් මේ අනපනත් සංශෝධනයේදී ප්‍රමුඛතාවයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මම රජයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දරුවන් බන්ධනාගාරගත කරනවා වෙනුවට ඒ සඳහා විකල්ප සොයාගත යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටි අපරාධකරුවන් සමග දරුවන්ව බන්ධනාගාරගත කිරීමෙන් අපි ලොකු ඉතාමත්ම කනගාටුදායක අත්දැකීම් විඳිනවා. මොකද විශේෂ මගේ නගරය ගත්තත් අපි මේ කෝට්ටේ ගත්තත් පෙරේදා පොලිස් ස්ථානවලින් රාත්‍රියේදී විශේෂ මෙහෙයුමක් කරා අවුරුදු 18ට අඩු දරුවන් 250 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඉතාමත්ම කනගාටුදායකයි මේ වර්තමාන තත්ත්වය තුළ පාසල් වැසියාම තුළ පාසලේ 5 වසරේ 6 වසරේ දරුවෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉතාමත්ම කනගාටුදායක ඉරණමකට පත් වෙලා. ඉතින් මේ දරුවන්ව ඇත්තටම අපි බන්ධනාගාරගත කරොත් ඒ දරුවන් සමහර විට ඒ දරුණු අපරාධකරුවන්ගේ ආශ්‍රයට දින දෙකක් තුනක් හෝ ආශ්‍රය කිරීම තුළින් සමහර විට ඒ දරුවෝ තමන්ට ඉතාමත්ම අමීරිය වගේම රටට අහිතකර අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ පසුගිය කාලේ පුරාටම ලෝක පුරාත් අලුත් තව අත්දැකීමක් අපි අත්විඳිනවා. මොකද අපේ අර මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ වෙලාවේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරා. මේ නව ත්‍රස්තවාදය ගැන අද හොඳට ඉගෙනගත්ත, ඒ වගේම හොඳ දැනුමක් තියෙන ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපන ආයතනවලින් ඉගෙනගත්ත දරුවෝ මේ නව ත්‍රස්තවාදයට ගොදුරු වෙලා අද දෙවියන් වහන්සේ ළඟට යන්න ඉතාමත් බරපතල අපරාධ කරන්න පටන් අරන් තිනවා. මෙන්න මේ නව ත්‍රස්තවාදය ගැන අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. ඉදිරියේදී අපේ රටට විතරක් නෙවෙයි ලෝකෙටම දින ඉතාමත්ම දරුණු අභියෝගයන්. අපි සෑමදාම සෑම දිනකම මේ වගේ ප්‍රවෘත්ති වලින් අත්දැකීම් දකින්නවා. මොකද බොහෝ රටවල් වල දරුවෝ, තරුණ දරුවෝ, අවුරුදු 15 16 දරුවෝ ආයුධ අරගෙන ඔවුන්ට ක්ෂණිකව ඉතුරු වෙලාවට විශාල මනුස්ස ඝාතන කරන්න පෙළඹීම වෙනවා. ඒ වගේම අපි දැක්කා මේ පන සංශෝධනය තුළ ඉතා වැදගත් කාරණාවක්. මොකද චූදිතයකට අධිචෝදනා සාමාන්‍යයෙන් දීම තුළින් තමයි ඒ සාමාන්‍යයෙන් ඒ නඩු විභාගය කරන්නේ. නමුත් අපිට මේ වෙලාවේ මේ මහා බැංකුවේ මහා මොලකාරයා පැනලා ගිහිල්ලා හැබැයි අපිට නඩු අහන අධිචෝදනා පත්‍ර දීමට නොහැකියාවක් තියෙනවා. ඒක නිසා මේ පනත් සංශෝධනය තුළ අද අපිට හැකිය වෙනවා අනාගතයේදී මේ මහා මොලකරුවෝ නැතුව ඒ අපරාධ ඒ නඩු උසාවි අහන්න. ඉතින් ඒ වගේම අපිට මම විශේෂයෙන්ම කියන්න ඕන මේ රනිල් හිටපු අගමැතිතුමා පත් කළ මහා බැංකුව අධිපති බැඳුම්කරේ මහා මොලකරුවන්ව ඒ පහුගිය දවස්වල රිංගුවේ මෙන්න මේ නීතියේ හිටස් වලින්. ඒක නිසා අද අපිට අද මේ ගරු සභාවට හැකියාව ලැබිලා තියෙනවා මෙන්න මේ වරද නිවැරදි කරන්න. ඒ වගේම වයස 18ට අඩු අයෙකුට මරණ දඬුවම වෙනුවට රඳවා තැබීමේ දඬනේ නියම කිරීම වැදගත් වෙන්නේ. ඒ ගැන දඬනි සංග්‍රහයේ 53 වගන්තියේ සංශෝධන ඉතාමත්ම වැදගත් විදියට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම 1979 අංක 15 දරන අපරාධ නඩු සංග්‍රහයට ගෙන සංශෝධනයන් ඉතාමත්ම වැදගත්. ඒ වගේම ළමයින් අත්අඩංගුවට ගැනීමේදී දඬුවම් දීමේදී අපි ඉතාමත්ම පරිස්සමින් කළ යුතු දෙයක්. මොකද පසුගිය කාලේ අපි දැක්කා අවුරුදු 15 16 වගේ දරුවෝ යම් යම් වර්ධවල් වලට අත්අඩංගුවට ගත්තට පස්සේ ඔවුන්ට දඬුවම් දෙනකොට අවුරුදු 18 19 වගේ වයසේදී තමයි දඬුවම් දීමට සිද්ධ වෙන්නේ. හැබැයි ඒ දරුවාව අත්අඩංගුවට ගත්තේ අවුරුදු 15දී. නමුත් දරු විනිශ්චයකාරතුමන්ලා ඒ දරුවාට දඬුවම් දෙන අවස්ථාවනකොට අවුරුදු 18 නිසා ඔවුන්ට මරණ දඬුවම් නියම කිරීමේ අවස්ථාවට යොමු වෙනවා. ඉතින් ඒ වගේ අපිට මෙන්න මේ වගේ නිවැරදි කිරීම් අද දින කරන්න හැකියවීම ගැන මම හිතන්නේ අපි මේ ගරු සභාවට ස්තුතිවන්ත වෙනවා. වගේම විශේෂයෙන්ම ගරු අධිකරණ ඇමතුමාට මාගේ ස්තුතිය පිරිනමනවා.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු එස් ශ්‍රීධර ඇමතුමා ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක් තියෙනවා.
ගෞරවය பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய தினம் இந்த குற்றவியல் சட்டக்கோவைகள் மற்றும் சிறுவர்களுக்கான சட்ட ரீதியான பாதுகாப்புகள் தொடர்பிலே இங்கு சட்டத்துறை சார்ந்த அமைச்சரும் இருக்கின்ற காரணத்தால் நான் சில விவரங்களை பதிவு செய்ய விரும்புகின்றேன். மிக முக்கியமாக 2009 பல சிறுவர்கள் இராணுவத்திடம் கையளிக்கப்பட்டார்கள். குறிப்பாக 18/5/2009 முன்னாள் போராளிகளாக இருந்த அம்பியின் மகள் பிரியாளினி பரமேஸ்வரன், மக அம்பியினுடைய மகன் பிரதீபன் பரமேஸ்வரன், அம்பியினுடைய இன்னொரு மகன் பிரயாளன் பரமேஸ்வரன், இளங்குமரனின் மகள் அறிவுமதி, இளம்பருதியினுடைய மகன் தமிழொழி மகாலிங்கம் 8 வயசு, இளம்பருதியினுடைய மகள் எழினி மகாலிங்கம் 3 வயசு, இளம்பருதியினுடைய மகள் மகளினி மகாலிங்கம் 10 வயசு, கலைமாஸ்டரின் மகள் காணிலா திருச்செல்வம், கலைமாஸ்டருடைய மகள் லக்ஷாயினி திருச்செல்வம், மஜித்தின் மகன் சாரியன் முரளிதரன் 5 வயசு, மஜித்தின் மகள் அபிதா முரளிதரன் 3 வயசு, நடேசனின் மகன் ஜனகன் மகேந்திரன், பிரியனின் மகள் கலைச்சுடர் தயாஸ்ரீ, ராஜாவின் மகன் சார்ஜுன் கிருஷ்ணமூர்த்தி, ராஜாவின் மகன் நிகநிலான் கிருஷ்ணமூர்த்தி, ராஜாவின் மகன் ஆதிரேயன் கிருஷ்ணமூர்த்தி, சக்தியின் மகன் தமிழின்பன் சத்தியமூர்த்தி, சக்தியின் மகன் தமிழ் முகிலன் சத்தியமூர்த்தி, சக்தியின் மகள் இசைநிலா சத்தியமூர்த்தி, சுடரின் மகள் அபிராமி சுரேஷ்குமார், சுடரின் மகன் அபிஷன் சுரேஷ்குமார், சுமனின் மகள் தணிகை செல்வி செல்வகுமார், தங்கனின் மகன் துவாரகன் சுதாகரன், தங்கனின் மகள் துவாரகா சுதாகரன், தங்கனின் மகள் சுதாகரன் துர்கா, வாகீசனின் மகள் சிந்தரசி நிமலநாதன், வாகீசனின் மகள் கோகலை நிமலநாதன், வாகீசனின் மகன் கலையரசன் நிமலநாதன், ஜவானின் மகள் எழிநிலா சச்சுதன், இவர்கள் இறுதிப்போரின் பொழுது இராணுவத்திடம் உயிரோடு ஒப்படைக்கப்பட்டவர்கள். தாய் தந்தையர்களோடு இவர்கள் ஒப்படைக்கப்பட்டார்கள். இதிலே நான் கிளிநொச்சி மகாவித்தியாலயத்தினுடைய முதல் தர பாடசாலைகளில் ஒன்றான கிளிநொச்சி மகாவித்தியாலயத்திலே நான் அதிபராக கடமையாற்றியவன். நான் அதிபராக இருந்த காலத்தில் தான் இந்த சண்டைகளும் நடைபெற்று இடப்பெயர்வுகளும் இடம்பெற்றது. கௌரவ நீதியமைச்சர் அவர்களே, அப்பொழுது என்னிடம் படித்த மாணவர்களில் நிறைய பேர் இருக்கிறார்கள். குறிப்பாக நடேசனின் மகன் ஜனகன் மகேந்திரன், ராஜாவின் மகன் சார்ஜன் கிருஷ்ணமூர்த்தி, ராஜாவின் மகன் நிகநிலான் கிருஷ்ணமூர்த்தி, தங்கனின் மகன் துவாரகன் சுதாகரன் அவர்கள் எல்லாம் என்னிடம் படித்த மாணவர்கள். 6ஆம் ஆண்டு 7ஆம் ஆண்டுகளிலே படித்தார்கள். இதே போல தலைவர் பிரபாகரன் அவர்களுடைய மகன் பாலச்சந்திரனும் 6ஆம் ஆண்டிலே படித்து அவரும் இவர்களோடு உள்ளுக்கே வந்து சரணடைந்து கொல்லப்பட்டவர்களில் ஒருவர். ஆகவே இந்த உயிரோடு சரணடைந்த இந்த குழந்தைகள் இவ்வாறு இராணுவத்திடம் ஒப்படைக்கப்பட்டவர்கள் எங்கே? இவர்களுக்கு என்ன நடந்தது? இவ்வளவு காலமும் இதற்கான ஒரு நீதி இந்த மண்ணிலே கிடைக்கவில்லை. கௌரவ நீதியமைச்சர் அவர்களே, ஒவ்வொரு முறையும் ஜெனீவாவிலே பிரேரணை வருகிற பொழுது, அந்த ஜெனீவாவுக்கான அறிக்கை சமர்ப்பிக்கப்படுகிற பொழுதுதான் இந்த விடயங்கள் பேசப்படுகின்றன. ஆனால் பச்சிளம் குழந்தைகள் இன்றைக்கு 2009ஆம் ஆண்டிலே 12 வயது 11 வயதிலே இவ்வாறு சரணடைந்த இந்த பிள்ளைகள், 5 வயது 6 வயது 3 வயதிலே சரணடைந்த இவர்கள் உயிரோடு இருந்திருந்தால் இன்றைக்கு 25 வயதை நிரம்பியிருப்பார்கள், 20 வயதை நிரம்பியிருப்பார்கள், 18 வயதை நிரம்பியிருப்பார்கள். இளைஞர்களாக இந்த மண்ணிலே இவர்கள் தங்களுடைய வாழ்க்கையை கொண்டு சென்றிருப்பார்கள். தாய் தந்தையர்களோடு இவர்கள் சரணடைந்தார்கள். குறிப்பாக தமிழீழ விடுதலை புலிகளுடைய அரசியல் துறை பொறுப்பாளராக இருந்த தங்கன், துணை பொறுப்பாளராக இருந்த தங்கன் குடும்பத்தோடு சரணடைந்தார். ராஜா விளையாட்டுத்துறை பொறுப்பாளராக இருந்தவர் தன்னுடைய 3 பிள்ளைகளோடு சரணடைந்தார். அதே போல இளம்பரிதி, வனவள பிரிவுக்கு பொறுப்பாக இருந்த சக்தி, இவர்களோடு பலர், மஜீத்தினுடைய குடும்பம், குடும்பம் குடும்பமாக இவர்கள் சரணடைந்தார்கள். இதற்கான கண்கண்ட சாட்சியங்கள் உண்டு, ஆதாரங்கள் உண்டு. ஆகவே கௌரவ உறுப்பினர் அவர்களே, இந்த நிலைமை, இதுக்கு ஒரு நீதி இந்த நாட்டிலே கிடைக்காதான். சட்டங்களிலே திருத்தங்களை கொண்டு வருகிறோம். இந்த நாட்டிலே சட்ட திருத்தங்களுக்காக நீதிமன்றங்கள் பற்றி பேசப்படுகிறது, குற்றவியல் நீதிமன்றங்கள் பற்றி சொல்லப்படுகிறது, சிறுவர்களுக்கான உரிமை பற்றி பேசப்படுகிறது. ஆனால் இன்றைக்கும் 17 பெண்கள் குழந்தைகளோடு சிறையில் இருக்கிறார்கள். தமிழ் பெண்கள் அந்த குழந்தைகளை சென்று பார்க்க முடியாமல் இருக்கிறது. குறிப்பாக பரந்தனை சேர்ந்த ஒரு இணையதளத்தினுடைய செய்தியாளராக பணிபுரிந்த ஒரு பெண் இப்பொழுதும் அடைத்து வைத்திருக்கப்படுகிறார். எந்த சிறையில் என்று தெரியாது. ஆனால் அவரை சென்று பார்ப்பதற்கு கூட இன்னும் அனுமதிக்கப்படவில்லை. அவரை போல பல பெண்கள் குழந்தைகளோடு இருக்கிறார்கள். கிளிநொச்சி மாவட்டத்தைச் சேர்ந்த விவேகானந்த நகர் மற்றும் ஆனந்தபுரத்தைச் சேர்ந்த பல பெண்கள் இவ்வாறு குழந்தைகளோடு இருக்கிறார்கள். நியாயம், சட்டம், இந்த மண்ணிலே, இந்த உயர்ந்த சபையினூடாக திருத்தங்கள் பற்றி எல்லாம் பேசப்படுகிற பொழுது நான் உங்களிடம் மிக வினயமாக கேட்பது, இந்த கைது செய்யப்பட்டவர்களை பார்ப்பதற்கான அனுமதி கூட இவர்களுக்கு ஏன் வழங்கப்படாமல் இருக்கிறது? இவர்கள் கைது செய்யப்பட்டால் குறித்தது 1 வாரம் 2 வாரம் அல்லது 4 வாரங்கள் கூட அவர்களை பார்ப்பதற்கான அனுமதி இருக்க வேண்டுமே. தொடர்ந்து 3 மாதம் 6 மாதங்களாக இவர்கள் அடைத்து வைக்கப்பட்டிருக்கிறார்கள், யாருமே சந்திக்க முடியாமல். கௌரவ நீதியமைச்சர் அவர்களை, நீங்கள் இருப்பதால் குறிப்பிடுகிறேன், திருகோணமலையிலே ஒரு சண்முகம் சண்முகநாதன் விதுர்சன் இவர் தன்னுடைய முகநூலிலே 2016ஆம் ஆண்டிலே விடுதலை புலிகள் சார்ந்த ஒரு படத்தை வைத்திருந்தார் என்ற காரணத்திற்காக அண்மையிலே அவர் கைது
செய்யப்பட்டார்.
3 மாதங்களின் பின்னர் தான் அவருடைய பெற்றார் திருகோணமலை சிறைச்சாலையிலே சென்று அவரை பார்வையிட்டிருக்கிறார்கள். இவ்வளவு தூரம் ஒரு மோசமான நிலைமை இருக்கிறது அல்லவா? அவன் இயக்கத்தை அறியாத ஒரு மாணவன், சுத்தம் நடந்து முடிகிற பொழுது அவனுக்கு 11 வயசு, இப்பொழுது அவனுக்கு 21 வயசு. 11 வயசுல இருந்தவன் விடுதலை புலிகளோடு தொடர்பு இருந்திருப்பானா, அல்லது அவன் யாருடைய தொடர்பு இருந்திருப்பான்? ஏன் அவனை இவ்வாறு கைது செய்து அந்த குடும்பம் கண்ணீரோடு இருக்கிறது. நான் திருவண்ணாமலையிலே அவருடைய வீட்டுக்கு சென்று நேரடியாக விசாரித்திருந்தேன், கதைத்திருந்தேன். கண்ணீரோடு இப்படி எத்தனை குடும்பங்கள்! புனர்வாழ்வு அளிக்கப்பட்ட போராளிகள், வீடுகளிலே திடீரென்று புகுந்து தூக்கிச் செல்லப்படுகிறார்கள். பல போராளிகள் தூக்கிச் செல்லப்படுகிறார்கள். இந்த கோவிட் காலத்துக்குள் மட்டும் கடந்த 3 மாதங்களுக்குள் யாழ்ப்பாணம் கிளிநொச்சி மாவட்டங்களைச் சேர்ந்த 39 பேர் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் இரவிரவாக கைது செய்யப்பட்டிருக்கிறார்கள், அழைக்கப்பட்டு கைது செய்யப்பட்டிருக்கிறார்கள். கிளிநொச்சியிலே எங்களுடைய கரைச்சி பிரதேசவை, பூனகரி பிரதேசவை, பச்சிலைப்பள்ளி பிரதேசவையைச் சேர்ந்த கௌரவ உறுப்பினர்கள் உட்பட பலர் கிளிநொச்சியிலே இருக்கின்ற பயங்கரவாத குற்றத்தடுப்பு பிரிவிலும் கொழும்பிலே உள்ள பயங்கரவாத குற்றத்தடுப்பு பிரிவிலும் விசாரணைக்காக அழைக்கப்பட்டு அச்சுறுத்தப்பட்டிருக்கிறார்கள், சித்திரவதை செய்யப்பட்டிருக்கிறார்கள், அடித்து துன்புறுத்தி விசாரிக்கப்பட்டிருக்கிறார்கள். இவ்வாறான மிக மோசமான காரியங்கள் இந்த மண்ணில் நடைபெறுகிறது. நீதிமன்றம், நியாயம், நியாயாதிக்கம், கௌரவம் பற்றி இந்த சபை பேசுகிறது. இங்கே சட்டத்திலே திருத்தங்கள் பற்றி பேசப்படுகிறது. ஆனால் பாதிக்கப்பட்ட தமிழர்கள் தொடர்ந்தும் பாதிக்கப்பட்டவர்களாகவே இருக்கிறார்கள். அவர்கள் ஒன்று கூடுகின்ற, வணக்கம் செலுத்துகின்ற, தங்களுடைய பிள்ளைகளை நினைக்கின்ற அந்த உரிமை கூட இந்த நாட்டிலே மறுக்கப்பட்டிருக்கிறது. அதுதான் இந்த நாட்டினுடைய நீதி. அவர்கள் தங்களுடைய பிள்ளைகளுக்காக, ஒரு திலீபனுக்காக, ஒரு ஒரு அன்னை பூபதிக்காக, ஒரு ஒரு 2009 கடைசி முள்ளிவாய்க்கால் மே 18 கொல்லப்பட்டவர்களுக்காக, அல்லது இப்பொழுது வரப்போக இருக்கின்ற மாவீரர்களுக்காக தங்களுடைய எண்ணங்களை, கண்ணீரை கற்பூரமாகவோ மெழுகுவத்தியாகவோ அவர்கள் கொளுத்தி கும்பிடுவதற்கு கூட இந்த நாட்டிலே உரிமை இல்லை. ஆனால் சட்டம் சொல்கிறது, சட்டம் நீதி பேசப்படுகிறது, ஜனநாயகம் சொல்லப்படுகிறது, சர்வதேச சமூகத்திடம் பொய் சொல்லப்படுகிறது. இந்த உலக நாடுகள், சர்வதேச நாடுகள் புரிந்து கொள்ள வேண்டும் நாங்கள் இப்பொழுதும் என்ன நிலைமையில இருக்கிறோம் என்று. நான் இங்கே வாசித்த இந்த பச்சிளம் குழந்தைகள், இதிலே பெரும்பாலானவர்கள் எனது பாடசாலையிலே நான் அதிபராக இருக்கிற பொழுது படித்தவர்கள். இவர்கள் போராளிகளுடைய குழந்தைகள். இவர்கள் போராளிகள், தன்னுடைய தாய் தந்தையரோடு சரணடைந்தவர்கள். தயவு செய்து இவர்களுக்கு நீதி கிடைக்க செய்யுங்கள். இந்த நாட்டிலே இந்த குழந்தைகளுக்கான நீதி என்ன? இன்னைக்கு குழந்தைகள் பற்றி எல்லாரும் பேசுகிறீர்கள், குழந்தைகளுக்கான சட்டத்தை திருத்த வேண்டும் என்கிறீர்கள், அவர்களை அடைத்து வைத்திருக்க கூடாது என்கிறீர்கள். உயிரோடு ஒப்படைக்கப்பட்ட பச்சிளங்குழந்தைகள், 2 வயசு, 3 வயது, 5 வயது, 7 வயது, 12 வயசு, இந்த குழந்தைகளுக்கு இந்த நாட்டில் என்ன நீதி கிடைக்கும்? இந்த ஒப்படைக்கப்பட்ட கண்கண்ட சாட்சியம் உள்ள குழந்தைகள், இவர்களுக்கு என்ன கிடைக்க போகிறது? கௌரவ தலைமதாங்க உறுப்பினர்களே, கௌரவ நீதி அமைச்சர் அவர்களே, இந்த விவாதம் இந்த சபையின் ஊடாக ஒரு நியாயமான நீதி கிடைக்க வழி செய்யுங்கள் என்று கேட்டு நிறைவு
செய்கின்றேன். மேலாட்டுக்காரு அனுபவ பெஸ்கோல் மெத்தும் அப்பத்து மாட்ட மீத்து அட்டக காலையத்தி கரு அருந்திக்க பெனாண்டு மெத்தும் அப்பத்து மாட்ட மீத்து நமக்க காலையாத்தி
கரு மூலா சுனாருட மந்திரித்துமணி அத தினதி கரு அதிகரண அமாத்துமா விசின் பார்லிமெண்ட்டோர் இதிரிபாத் கரண மே பந்தனாகார சன்சோதன பணத்து எமனத்தான் மே தருண சிர கருவான் எமனத்தான் தருண வரத கருவான் சமாஜ கதகிரீம சம்பந்தேன் மே கிணல தின பணத் சம்பந்தேன் அதன் அப்ப ஆண்டு ஹெடியட ஆண்டு பக்ஷ ஹெடியட அப்பே சம்பூர்ண சாயோக லபாதீலா விசேஷம் மே தருண பிரிச சமாஜ கதகிரீம கின காரணாவேதி அப்ப தன்னோ விசேஷம் තම තරුණ වයස ගත්තාම අපි බාල වයස්කාරයන් හැටියට සලකන්නේ වයස අවුරුදු 16න් පල්ලෙ එදා බීජින් ප්‍රඥප්තියත් එක්කලා මේකේ ලෝක සම්මතයක් තියෙනවා ඒ වගේම තමයි විශේෂයෙන්ම වයස අවුරුදු 18ට උඩ සාමාන්‍ය වයස අවුරුදු 22 වෙනකන් තරුණ අය කියලා ඉන්න අය විවිධ හේතු නිසා විවිධ වරදවල වලට සමහර කාලවලට මරණීය දඬුවම් වගේ හම්බෙලා තියෙන අය ඉන්නවා මේ අය ජීවිතාන්තය දක්වා සිරකරුවන් බවට පත් කිරීම කියන කාරණාව ඒ වගේම තමයි මේ තරුණ දරුවන්ගේ මොනහරි ජීවිතයේ වරදක් නිසා සමහරක් නිසා සමහරක් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නොලැබීම නිසා දෙමව්පියන්ගේ ආදරය නොලැබීම නිසා ඒ වගේම සමාජයේ විවිධ ප්‍රශ්න ගැටලු නිසා සමහරක්ලාට මත්ද්‍රව්‍ය මත්කුඩු වගේ දේවල් නිසා මේ තරුණ අය ජීවිතේ එක්තරා අවස්ථාවකදී මොකක් හරි වරදක් කරලා මේ විදිහට සිරගත වීම නැත්නම් දඬුවම් ලැබීමට භාජනය වෙලා තියෙනවා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් අපි සමස්ත රජයක් හැටියට මේ සාධනීය පියවරවල් කීපයක් අරගෙන ගරු බුලස්නාරුණ මන්ත්‍රීතුමනි ඒ අයව සමාජගත කරන්න, පුනරුත්ථාපන පාසල් ඇති කරලා ඒ වගේ වැඩ කටයුතු කරන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමාගේ මම මේ වෙලාවේ ඉතාමත් ආදරෙන් ඉන්නවනේ ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධ වෙලා ඉන්න මේ බන්ධනාගාර රැඳවියන් දැන් මීට ඉස්සෙල්ලා කතා කර අපේ යාපනයේ දිස්ත්‍රික් අපේ උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ අයව අපි මේ අපේ අමාත්‍යංශවලට සම්බන්ධ වැවිලි කර්මාන්තයට වගේ දේවල් වලට විශේෂයෙන්ම මම ඉදිරියේදී වැඩසටහනක් ගේනවා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විශේෂයෙන්ම පොල් කර්මාන්තය යාපනයේ තියෙන තල් කර්මාන්තය දකුණේ තියෙන කිතුල් කර්මාන්තය මේ වලට ඉඩම් ලබා දීලා තරුණ ව්‍යවසායකින් හැටියට මේ අයව සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම බන්දනාගාරයේ ඉන්න අයවත් එකතු කරගෙන මේ බන්දනාගාරයේ ඉන්න අයටත් මේ බන්දනාගාර කාලය තුළදී යම් කිසි මුදලක් අතර ලැබෙන විදිහට මේ වගාව ප්‍රවර්ධනය කිරීම සහ මේ වැවිලි කර්මාන්තයට අපනයන කෘෂි කර්මාන්තයට අපනයන වැවිලි කර්මාන්තයට මේ අයව සම්බන්ධ කරගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අයගේ ජීවිත ඉස්සරහාදී තව තවත් අපිට යහපත් කරන්න පුළුවන් වෙයි. මේ අයට අධ්‍යාපනය ලබා දෙන්න, මේ අයට උසස් අධ්‍යාපනය ලබා දෙන්න, මේ අයට කර්මාන්තවලට පුහුණු කරන්න, පුහුණු කරලා හැමදාමත් හිරගෙදර ඉන්න නෙමෙයි හිරගෙදරින් එළියට ගෙනල්ලා හුඳාමත් හොඳ පිරිසක් ඇදිර සමාජගත කරන්න අපිට දෙන්න පුළුවන් හයිය ශක්තිය ලබා දෙන්න ඕනේ කියන කාරණාව ඒකට අපෙන් දෙන්න පුළුවන් හයිය අපේ අමාත්‍යංශ වලින් අපි අනිවාර්යයෙන්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මට මතකයි මම සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු කාලෙත් මම සංචාරක අමාත්‍යංශයේ සම්බන්ධ කරා බන්දනාගාරයත් එක්කලා. බන්දනාගාරයේ ඉන්නවා විවිධ හැකියාවන්. මේ 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 තත්ත්වයට බුණ දෙන්න අපිටත් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ජීවිතේ සමහරක් වෙලාවට වෙන එක වැරදීමක් එක අවස්ථාවක් තුළ වෙන වැරදීමකින් මෙයාට මේ විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඉන්නේ මිනිස්සු මේ ඉන්නේ අපේම පිරිසක් අපේම සහෝදර පිරිසක් මේ ආදරණීය පිරිසව මේ අපේ රටේ දියුණුවට සම්බන්ධ කර ගැනීම අපි කාගේත් වගකීම යුතුකම වෙනවා. ඒකට අපි අවශ්‍ය කරන සහයෝගය දෙමු. ඒ වගේම තමයි මේ වෙලාවේදී අද මේ පාසල් ටික අරින්න රජයේ නියෝගයත් එක්කලා අද 21 වෙනිදා අපි දැක්ක සමහරක් වෘත්ති සමිති 25 වෙනිදා පාසල් අරින්න කියලා කතා කරනවා. කොහොම හරි කමන්නෑ මේ පාසල් ටික අරින්න ඕන. පාසලක් අපි කියනවා හිරගයක් විවෘත වෙන පාසලක් අරියාම හිරගයක් වැහෙනවයි කියලා. ඒතකොට එහෙම තමයි අපි කියන්නේ. මොකද මේ පාසල් අධ්‍යාපනය මම හිතන්නේ අද විශාල වශයෙන් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. එකක් තමයි මේ ගෝලීය වසංගතයත් එක්කලා අධිකරු ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය පුද කරන්න ඕන. ජනාධිපතිතුමා මේ ගෝලීය වසංගතයට මුහුණ දෙන්න මේ ඉන්නත් කරන වැඩසටහන ලෝකයේ කිසිම රටක කරපු නැති විදිහට කරලා මේ රටේ විශේෂයෙන්ම අපේ පාසල් යන දරුවන්ටත් මේ ඉන්නත් කරන වැඩසටහනට සම්බන්ධ කරලා මේක ඉතාමත් ඉක්මනට සමාජය යහපත් තැනකට විශේෂම සමාජය තුලින් COVID-19ට යහපත් තැනකට ගේනවා වගේම අපේ ආදරණීය පාසල් දරුවන්ව ඉතාමත් ඉක්මනින් පාසල් වලට යොමු කිරීම ගැන කාරණාවට ජනාධිපතිතුමාගේ ඒ සමස්ත වැඩපිළිවෙල තුළ ශක්තිය ලැබිලා තියෙනවා. මේ වෙලාවේදී කියන්න ඕන අපි ආදරෙන් ඉල්ලනවා මේ රටේ ගුරුවරුන්ගෙන්. අපි දන්නවා ගුරුවරුන්ට ප්‍රශ්න තියෙනවා. ගුරුවරුන්ට ගුරුවරු දැන් අපි ගත්තාම සමහරක් ගුරුවරුන්ගේ වැටුප් විදුහල්පතිවරුන්ගේ වැටුප් වලට වැඩිය වැඩි. එහෙමනම් ගුරු විදුහල්පති වැටුප් අතර විෂමතාවයන් තියෙනවා. මේක අපි සමස්ත රජය ඒ ආන්ත්‍රණය සකස් කරගන්න ඕන වෙලාව මේක. මේක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මේ ගුරු වැටුප් විෂමතාවයන්ට මේ ශ්‍රේණිගත ගුරුවරු ශ්‍රේණිගත විදුහල්පතිවරුන්ගේ විෂමතාවයන්ට හරි ආන්ත්‍රණයක් සකස් කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ කිරීම අපි කාගේ යුතුකම ඒක දැන් මේ කරලා යාන්ත්‍රණයෙන් හදලා ඉදිරියේදී එන අයවැයේදී මේ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කරන මූල්‍යම හය දීලා මේ ප්‍රශ්නේ අපි විසඳන්න කටයුතු කරන්න ඕන. ඒක රජයේ වගකීම යුතුකම අපි ඒක තේරුම් අරගෙන තියෙනවා. අපි ආදරෙන් ඉල්ලනවා මේකට සම්බන්ධ සියලුම අංශවලින් මේ ආදරණීය දරුවෝ ටික ඉතාමත් ඉක්මනට පාසල් වලට යොමු කළා. ඒ පාසල් වල අධ්‍යාපන කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ කරලා මේ දරුවන් අනාගතය සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා සහ කරන්න ඕන. දැන් අපි එක උදාහරණයක් ගන්නම් ගරු සභාපතිතුමනි. දැන් පාසල් අධ්‍යාපනය ගත්තාම පෙර පාසල් අධ්‍යාපනය පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය තුන්වෙනි ශ්‍රේණිය වගේ වල තමයි දරුවන්ට අකුරු ලියන්න උගන්වන්නේ. හැබැයි අද මේ අවුරුදු එකහමාරක් දෙකක් මේක කඩාවැටීම තුළ මේ පළවෙනියෙන්ම තමන්ගේ අකුර ලියන තුන්වෙනි ශ්‍රේණිය වගේ පන්තිවලදී අකුර ලියන දරුවෝ ඊළඟට කඩින් විභාගවලට යන කාලය වෙනකොට ඒ අයට සමස්ත අධ්‍යාපනයම කඩාගෙන වැටෙනවා. ඉතින් මේ කාලය ආයේ එන්නේ නැහැ. ඊළඟට ඒ අයගේ ක්‍රීඩා කරන කාලය, ඒ අයගේ නිදහස් ළමා කාලය මේ පාසලක් තුළ අපි දන්නවා. අපි කාගේ මේ මෙතන ඉන්න සියලු දෙනාගෙන් ඇහුවොත් අපේ සුන්දරම කාලය මොකද්ද කියලා ගරු සභාපතිතුමනි, සුන්දරම කාලය අපේ පාසල් කාලය. අපිට ආපස්සට යන්න පුළුවන් නම් අපි යන්න පුළුවන් වෙන කාලේ තමයි පාසල් කාලය. ඉතින්
මේ අද තරුණ සිරකරුවන් ගැන කතා කරන වෙලාවේදී විශේෂයෙන්ම මේ පාසල් පද්ධතිය ඇරලා අපි සියලු දෙනාගේම ශක්තිය දීලා මේ පාසල් පද්ධතිය නැවතත් යථාවත් කරලා වැඩ කටයුතු කරන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන ගරු සභාපතිතුමනි. ඊළඟට කතා කරා මේ උතුරේ දරුවන් සම්බන්ධයෙන්. අපි දන්නවා උතුරේ දරුවන් මේ මොනහරි තමුන්නාන්සලාට එහෙම ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒ ප්‍රශ්නයක් ඇති වුණේ මේ කුරිරු යුද්ධයත් එක්කලා. විශේෂයෙන්ම ත්‍රස්තවාදයට මුහුණ දීම රජයක් හැටියට ගත්තා වූ පියවරවල් ඒවා එක්කලා විවිධ තත්ත්වයන් ඇති වුණා. අපි දන්නවා ජීවිත විනාශ වුණා. හැබැයි අපි දැන් මොකද කරන්න ඕන? මම නම් උතුරට ගියා. මම උතුරේ සමහරක් මැතිඅමතුරු වගේ නේ සමහරක් අය යාපනයට ගිහලා යාපනයේ ටවුන් හෝල් එකේ සාකච්ඡාව කරලා ගෙදර එනවා. මම නම් එහෙම නෙමෙයි. මම උතුරේ තල් කර්මාන්තයත් එක්කලා විශේෂයෙන්ම තල් කර්මාන්තය විශාල වශයෙන් කරන ආදරණීය ජනතාව ඒ අය විශාල අහිංසක පිරිසක් ඒ අයට දෙන්න පුළුවන් හයිය විශේෂයෙන්ම තරුණ පිරිසට අපි අමාත්‍යංශ මට්ටමින් දීලා තියෙනවා. සමස්ත තල් කර්මාන්තයෙන් තියෙන රාවලට සම්බන්ධ ඒ රා මදිනාගේ සමාජ තත්ත්වය වැඩි කරන මොකද සමහර කලට ඒවල කුල ප්‍රශ්න වගේ තියෙනවා ඒ උතුරේ ඒ සමාජ තත්ත්වයන් වෙනස් කරන්න අපි කටයුතු කළා. ඒ වගේම තමයි උතුරේ විශාල පිරිසක් ඉන්නවා ප්‍රංශේ වගේ රටවල්වල පැරිස් නුවර විතරක් ඉන්නවා ද්‍රවිඩ ජනතාව ලක්ෂ 4ක් විතර. ඒ ආදරණීය ද්‍රවිඩ ජනතාව අපි එකතු කර අපේ සංවර්ධන ක්‍රියාවලියට ඒ අය විශාල වශයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් ඒ ද්‍රවිඩ ජනතාව ගැන තමයි ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කතා කරන්නේ. ජනාධිපතිතුමා කැමති මේ අය එකතු කරගන්න ජනාධිපතිතුමා මේ සංවිධානය ඇති කරලා
අපේ අමාත්‍යාංශය අවසන් වෙනවා. අවසන් කරන්න කරා
විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමනි. අපේ අමාත්‍යංශ තුලින් ඒ අයට විශේෂයෙන්ම මම ගිහිල්ලා කිව්ව එකමක දෙයයි මම ද්‍රවිඩ ඩයස්පෝරාවල කට්ටියත් එක්ක රැස්වීම 18ක් විතර කළා. මම ගිහිල්ලා කිව්වා තමුන්නාංශයට ගහින්සක පිරිසක් ඉන්නේ ඒ තරුණ පිරිසගේ ජීවිත සාර්ථක කරගන්න අපිට උදව් කරන්න කියලා. ඉතින් මම ඉල්ලනවා විශේෂයෙන්ම උතුරේ ඉන්න මන්ත්‍රීතුමන්ලගෙන් ඒ සහයෝගය දෙන්න කියලා. අවසාන වශයෙන් තව එකක් කියන්න ඕන. අද මේ ජනාධිපතිතුමා මේ ගෙනල්ලා තියෙන වැඩසටහන සභාපතිතුමනි එදා බණ්ඩාරනායක මැතිණියෙන් පස්සේ එදා එන්නෙන් පෙර මැතිතුමා ඒ ගෙනල්ලා දුන්න ගෙනාව වැඩපිළිවෙළමයි එන්නෙන් පෙර මැතිතුමා කිව්වා මේ අපේ වගාව අපේ දේශීය කෘෂි කර්මාන්ත දේශීය කර්මාන්ත දියුණු කරේ නැත්නම් අපිට අනාගතයේදී ලෝකේ රටවල් ඉස්සරහා දනින්න වැටෙන්න වෙනවා. ලෝකේ රටවල් ඉස්සරහා අපිට හිඟාකන තත්ත්වයට පත් වෙන්න වෙනවා. ඒක නිසා ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමා මේ දේශීය වැවිලි කර්මාන්තයේ දේශීය කෘෂි කර්මාන්තයේ දේශීය කර්මාන්තවල දීලා තියෙන ශක්තිය මම හිතන්නේ අඩුතක් සේරු කර ගන්න එපා. බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ රජය තුල අපි මේ ඉතිරි වෙලා තියෙන අවුරුදු වලදී මේ රටේ තරුණ පිරිස ගොඩ ගන්න විතර නෙමෙයි සමස්ත රටම ගොඩ ගන්න වැඩ කටයුතු කරනවා කියන කාරණාව මේ වෙලාවේදී කියන්න ඕන.
බෝවෙන් සිටි ගරු මහත්තුමනි ඊළඟට ගරු හර්ෂනා රාජකරණ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි මුලාසන ආරෝඪ ගරු මහත්තුමනි. කාලයත් එක්ක ලෝකය ඉදිරියට යනකොට රටක් හැටියට අපිත් අපේ නීති ප්‍රතිසංස්කරණය කරලා ඉදිරියට යා යුතුයි. අද අධිකරණ අමාත්‍යවරයා මේ ගෙනාපු මේ යෝජනා සඳහා අපි විපක්ෂයක් හැටියට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මෙය තවත් ඉදිරියට ගෙනහිලා විශේෂයෙන්ම මේ නඩු ගත කරන කාලය වසර ගණනාවක් දශක ගණනාවක් යනවා. අන්න ඒ කටයුත්ත කෙරෙහිත් විශේෂ අවධානය යොමු කරලා මේ නඩු වේගවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි කියන මතයත් යෝජනාවත් මේ වෙලාවේ කරනවා. නමුත් මං හිතන්නේ අපේ රටේ ලොකුම ගැටලුව වෙන්නේ මේ ජාත්‍යන්තරයටත් ගිහිල්ලා තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ අපේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව ගැටලුව. විශේෂයෙන්ම 19 වන සංශෝධනය අහෝසි කිරීම තුලින් අපේ රටේ ස්වාධීන කොමිසන් සභා සම්පූර්ණයෙන්ම ස්වාධීනත්වය නැති කිරීම තුලින් අද මේ වෙනකොට ජාත්‍යන්තරයේත් අවධානය යොමු වෙලා තියෙනවා. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකින් එහාට ගිහිල්ලා ඒකාධිපතිවාදයක් ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාද ලක්ෂණ නැති වේගන යනවා කියන එක. ඒක දැන් මේ වෙලාවේ ආර්ථිකයටත් බලපාලා තියෙනවා. මොකද GSP+ සහනාධාරයත් අහිමි වීමට ප්‍රධාන හේතුවක් වෙනවා මේ 20 වන සංශෝධනය. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ඇති වෙලා තියෙන මේ ගැටලුව පිළිබඳ ඒ වගේම තමයි අපි දැක්ක මේ ආණ්ඩුව බලයට ගත්තට පස්සේ මේ යම් යම් වැරදි කරුවන් හැටියට චෝදනා ලබා දුන්න චෝදනා විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව තුලින් එහෙම නැත්නම් අල්ලස් කොමිසම තුලින් මේ පෞගිය 2015 කලින් ආණ්ඩු කරපු මේ මැති ඇමතිවරුන් අද වර්තමානයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ගණනාවකට නීතිපති දෙපාර්තමේන්තුව තුලිනුත් අල්ලස් දෙපාර්තමේන්තුව තුලිනුත් නඩු විශාල වශයෙන් ලබා
දුන්නා.
එදා නීතිපතිවරයා හැටියට කටයුතු කරපු පුද්ගලයා තමයි වර්තමානයේ අග්‍ර විනිශ්චයකාරයතුමා. එතකොට අද අපිට දැනගන්න ඕනේ දැන් මේ අග්‍ර විනිශ්චයකාරතුමා ලබා දුන්න තීන්දුව తీරුණු නීතිපතිවරයා හැටියට ලබා දුන්න තීන්දුව වැරදිද? එතකොට නීතිපතිවරයා හැටියට එතුමා මේ ගොනු කරපු නඩු අද නීතිපතිවරයා විසින්ම නඩු ටික ඉල්ලාස් කරගන්න. සමහරක් ඒවා අධිචෝදනා ලබාගත් පුද්ගලින් ඒවෙන් නිදහස් කරනවා. එතකොට මේක ඉතාම ගැටලුකාරී තත්වයක්. මේ රටේ කවදාක්වත් නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ආකාරයට දේශපාලන මැදිහත්වීම් සිදු වෙලා නැහැ කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. ඒ වගේම තමයි මේ අල්ලස් කොමිසම. දැන් මේ ස්වාධීන ආයතන කියලා අපි විශ්වාස කරන මේ ස්ථාන අද අල්ලස් කොමිසමම තියෙන්නේ වෙන මොනවත් කරන්නේ නෙමේ. අල්ලස් කොමිසම මගින් දාපු නඩු
කාලය අවසන් වෙලා තියෙනවා.
දාපු නඩු නිදොස් කොට නිදාස් කරගන්න. ඒ කොහොමද නිදොස් කොට නිදාස් කරගන්නේ? තාක්ෂණික හේතුන් මත කියලා. දැන් අපි මේ තාක්ෂණික හේතුන් මත නිදහස් කරන මේ නඩු අපි බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තුවක් හැටියට, විපක්ෂයක් හැටියට අපි බලාගෙන ඉන්නවා කවදද ඒ තාක්ෂණික හේතුන් නිවැරදි කරලා ආපහු ඒ අල්ලස් කොමිසමෙන් නඩු දාන්නේ කියලා. නමුත් එහෙම නඩු දාන පාටක් නැහැ. මේක හරිම විහිළුවක්. ඉතින් මේකේ යම් යම් කාරණා නෙමෙයි අපි දන්නවා. දැන් මගේ ආසනයේ වුණත් මේ මල්වානේ මහා බංගලාවක් හදලා තියෙනවා. ඒක නැහැ කියන්න පුළුවන්ද? එන්න මාත් එක්ක අධිකරණ ඇමතුමා යන් මල්වාන්ට ගිහිල්ලා බලමු ඒ බංගලාව තියෙනවද නැද්ද කියන එක. ඒ බංගලාව තියෙනවා. දැන් මේකේ නඩු මේකේ චූදිතියොත් නැද්ද? අද චූදිතියෝ පාර්ලිමේන්තුව අද ඇමතිකම් අරගෙන මේකට නඩු දාපු නිදොස් කොට නිදහස් වෙනවා. මේක පුදුම කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද මේ ප්‍රධාන චූදිතියෝ අද මේ ස්වාධීන කියලා තියෙන මේ ආයතන ඒවැ රාජකාරිය වෙලා තියෙන්නේ නඩු වලින් නිදහස් කරන එක. ඒකින්ද කරුණා කළා මේක රටක් හැටියට අපි කවුරු දේශපාලනය කරත් මේ ස්වාධීන ආයතන විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම වගේ මේ වගේ ස්වාධීන ආයතනයේ ස්වාධීනත්වය කෙලෙසෙන විදියට කටයුතු කළ යුතු නැහැ. ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒවට මේ පාර්ලිමේන්තුවේ වගකීමක් වෙන්නේ ඒ ස්වාධීන ආයතන තවත් ශක්තිමත් කරන එක. අද මේ ආණ්ඩු ආවදාවස ඉඳන් ඒ ස්වාධීන ආයතනවල තියෙන ස්වාධීනත්වය විනාශ කරලා තියෙනවා. ඒ ස්වාධීනත්වයක් අද නැහැ. ඉතින් මෙන්න මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. ඒ අවාසනාවන්ත තත්ත්වය නිසා අපිට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා. දැන් තමුන්නාන්සලා කියනවා ජාත්‍යන්තරයේ මේ බලපෑම් කරනවා ජාත්‍යන්තරයට අපිට ඇඟිලි ගහන්න ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇඟිලි ගහන්න ඇති වෙන්නේ මොකද?
ජාත්‍යන්තර බලපෑම් කරන්නේ මොකටද?
වෙන මොනවා හේතුවක්ින්දවත් නෙමෙයි. අපේ රටේ අපි විසින් ඇති කරගත්ත ප්‍රශ්න නිසා අද ජාත්‍යන්තරයේ අපිට බලපෑම් වෙලා තියෙනවා. අපි කළු පැල්මක් බවට පත් වෙලා තියෙනවා. අපි බොහොම අමාරුවෙන් ජයග්‍රහණය කරපු GSP+ සහනාද
නැති
වෙන්න බොහෝ විට ඉඳ තියෙනවා. ඒකින්ද අධිකරණ අමාත්‍යවරයා හැටියට ඒ වගේ මාණ්ඩුවක් හැටියට කරුණා කළා මේ රට මේ 2015 කලින් තිබ්බ තත්වයෙන් ලොකු වෙනසක් අපි ඇති කරා. ඒක නැති කරන්න ඉඩ තියන්න එපා කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම අධිකරණ මන්ත්‍රීතුමනි.